මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්තක ශීලයේ සමාදන් වෙනු නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨනක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝච මෙත්තං භාවයති අප්පමාණං පතිස්සතෝ. අනුසංයෝජනා හොಂತಿ පස්සතෝ උපධික්ඛයං. ඒකම්පි චේපාන මදුට්ඨ චිත්තෝ මෙත්තායති කුසලෝ තේන හෝති. සබ්බේ ච පාණී මනසානුකම්පං පහූත මරියෝ පකරෝති පුඤ්ඤන්ති. සදහවත් පින්වතුනි, මෛත්‍රී භාවනා තුළින් මතු කරගන්න චිත්ත විමුක්තියේ ආනිසංස පක්ෂය තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම ඉහලින් වර්ණනා කරලා තියෙනවා. මෙත්තා චේතෝ විමුක්ති නමින් හැඳින්වෙන ඒ චිත්ත තත්වය දානාදී පින්කම්බල සියලුමය කුසල් බලය අභිභවා බබලෙන ඊට වඩා වටිනාකමක් ඇති ඒ වගේම යම් යම් බරපතල කර්ම විපාක පවා ඒවායේ බලය බිඳින ප්‍රබල කුසල සිතක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තිබෙනවා. දැන් මේ අපි මාතෘකා කළ ගාථා සඳහන් වෙන ඉතිවෘත්තක පාළියේ ඉතාමත්ම විසිතුරු උපමාවලින් බුදුරජාණන් වහන්සේ මෛත්‍රී චේතෝ විමුක්තිය යගය විදහා දක්වලා තිබෙනවා. සංසාරයේ කෙනෙක් බලාපොරොත්තු වන භවභෝග සම්පත් සාමාන්‍යයෙන් ඒවා භවභෝග සම්පත් වලට යෙදෙන වචනය උපදි කියන වචනයයි. ඒ භවභෝග සම්පත් ලබා දෙන පුණ්‍ය ක්‍රියා මේ ධර්මයේ හැඳින්වෙන්නේ ඕපදික පුණ්‍ය කිරිය වස්තු නමින්, ඕපදික පුණ්‍ය ක්‍රියා වස්තු කියන නාමයෙන්. මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට වදාරනවා, මහණෙනි යම්තාක් ඕපදික පුණ්‍ය ක්‍රියා වස්තුන් තිබෙනවා නම්, ඒ කියන්නේ භවභෝග සම්පත් දෙන කුසල් ශක්තියන් තිබෙනවා නම්, පුණ්‍ය ක්‍රියා තිබෙනවා නම්, ඒ සියල්ලම මෛත්‍රී චේතෝ විමුක්තියෙන් දහසයින් පංගුවක්වත් වටින්නේ නැත. මෛත්‍රී චේතෝ විමුක්තියම ඒ සියලු පින්කම් අභිභව ආලෝකවත් බැබලෙනවායි. මෙලිනාට උපමාවක් දෙනවා. යම්සේ මහණෙනි තාරකාවල යම් ප්‍රභාවයක් තිබේද, ඒ ප්‍රභාව චන්ද්‍ර ප්‍රභාවයෙන් දහසයින් පංගුවක්වත් වටින්නේ නැත්තේ යම්සේද, එසේම ඕපදික පුණ්‍යක්‍රියා වස්තුන් වල කුසල ශක්තිය මෛත්‍රී චේතෝ විමුතියෙන් දහසයෙන් පංගුවක්වත් වටින්නේ නැත. ඊට වඩා බබලනමයි කියලා. ඊළඟට දෙවෙනි උපමාවක් දක්වනවා. යම්සේ මහණෙනි වස්සාන ඍතුවේ අවසාන මාසයේ සරත් සමයේ සූර්යා වලාකුළු නැති අහසට පැන නැගිලා දීප්තිමත් ආලෝක විහිදෙනවද, බබලනවද? අන්න එසේම සියලුම ඕපදික පුණ්‍යක්‍රියා වස්තුන් වල ආනිසංස පක්ෂය අභිභවල මෛත්‍රී චේතෝ විමුක්තිය බබලනවායි. තුන්වෙනි උපමාවකුත් දක්වන මහණෙනි යම්සේ රැයි අලුයම් කාලයේ පහන්තරුව දීප්තිමත්ම බබලෙනවද, එසේම සියලුම ඕපදී පුණ්‍යක්‍රියා ඕපදික පුණ්‍යක්‍රියා වස්තුන් ඉක්මවලා මෛත්‍රී චේතෝ විමුක්තිය බබලනවායි. එහෙම ප්‍රකාශ කළ තමයි මෙන්න මේ අපි මාතෘකා කළ ගාථා වදාළේ. ඒ ගාථාවල අර්ථය හිත යොදමු. යෝච මෙත්තං භාවයති අපමානං පතිස්සතෝ. යම් කෙනෙක් සිහියෙන් යුක්තව අප්‍රමාණ වශයෙන් මෛත්‍රිය වඩයිද, තනු සංයෝජනා හොන්ති පස්සතෝ උපධික්ඛයං. උපධික්ඛය කියලා කියන්නේ උපදීන් ක්ෂය කිරීම නම් වූ නිවන. ඒ නිවන දකින්නා වූ ඒ පුද්ගලයාගේ සංයෝජන කියලා කියන භව බැමි, භව බන්ධන තුනී වෙනවය. ඊළඟ ගාථාවේ කියනවා ඒකම්පි චේපාන මදුට්ඨ චිත්තෝ මෙත්තා යති කුසලෝ තේන හෝති. එක ප්‍රාණියෙකු, එක සත්වයෙකුට හෝ දූෂිත නොවූ සිතින් මෛත්‍රිය වඩනව නම් ඒ තැනැත්තා කුසල් කරන්නේ කුසල තැනැත්තෙක් වෙනවා, දක්ෂයෙක් වෙනවා ධර්මානුකූලව. සබ්බේ චපාණේ මනසානුකම්පයන් සියලුම ප්‍රාණී මනසින් සිතින් අනුකම්පා කරන තැනැත්තා ඒ ආර්ය පුද්ගලයා පහූත මරියෝ පකරෝති පුඤ්ඤං. ඒ ආර්ය ශ්‍රාවකයා බොහෝ පින් රැස් කරනවා කියලා ඒ ගාථාවේ වදාලා. එතකොට මේ මෛත්‍රී භාවනාව, මෛත්‍රී කියන වචනේ කාටත් ප්‍රියයි, හැම දිනම දන්නවා. මෛත්‍රී භාවනාව ගැන කියනකොට හැම දිනාටම එක පාඩම සිහියට නැගෙන්නේ මෙත්ත සූත්‍රයයි. මේ මෙත්ත සූත්‍රයේ වචනයක් පදයක් පාසා මහ පුදුම විදියට ගැළපීලා තිබෙනවා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් නිකුත් වුණ ඒ සූත්‍රයක් කියලා හිතෙන තරමට පුදුම විදියට අර්ථවත්ව ගැළපීලා තිබෙනවා. පොඩි කාරණයක් මතක් කරන්න තියෙනවා. මේ කාලේ බොහෝ දෙනා මේ සූත්‍රය හඳුන්වන්නේ කරණීය මෙත්ත සූත්‍රය නමින්. මෙතන පොඩි අඩුපාඩුවක් තියෙනවා. මොකද මේ සූත්‍රය ආරම්භ වෙන පදය කරණීය මත්ථ කුසලේන යන්තං සන්තං පදං අභිසමිච්ච. එතන අත්ථ කුසල කියන වචනයයි තියෙන්නේ. ඒක නිසා එක්ක මේකට කරණීය සූත්‍රය කියන්න ඕනේ, එහෙම නැත්නම් මෙත්ත සූත්‍රය කියන්න ඕනේ. කරණීය මෙත්ත සූත්‍රය කියන එක සුදුසු මදි බවයි අපේ හැඟීම. ඉතින් කොහොම හෝ වේවා මේ කරණීය සූත්‍රය, එහෙම නැත්නම් මෙත්ත සූත්‍රය ආරම්භ වෙන්නේ මේ විදිහට. ඒකේ මූලික අදහස ප්‍රකාශ කරමින් කරණීය මත්ථ කුසලේන යන්තං සන්තං පදං අභිසමිච්ච. අත්ථ කුසල කියලා කියන්නේ යහපත සලසා ගන්න දක්ෂයා. කෙනෙකුගේ තමන්ගේ යහපත සලසා ගන්න දක්ෂයෙකු විසින් කළ යුතු මොකක් සඳහාද? යං තං සන්තං පදං අභිසමිච්ච යං ඒ යම් ඒ ශාන්ත පද නම් වූ නිවන අවබෝධ කර ගැනීම සඳහා. ඔන්න එතකොට ඒ නිවනට අවබෝධ නිවන අවබෝධ කර ගැනීමට සුදුසු අන්දමින් මෛත්‍රී වැඩිීමේදී එකට අවශ්‍ය වෙන ගුණාංග 15කුත් එතන ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වනවා. අපි මතක තියාගන්න ඕනේ මේ සූත්‍ර දේශනාව දේශනා කළේ ආරණ්‍යක යෝගාවචර සංඝයා වහන්සේලා සඳහායි. විශේෂයෙන්ම උන්වහන්සේලාගේ ජීවිතයට අදාළ අන්දමින් අපි මේ පදමාලාව තීරුම් ගත යුත්තේ. නමුත් ඒකයකට සීමා නොකර අපි කල්පනා කරන්න ඕනේ ගිහි හෝ පැවිදි හෝ යෝගාවචරයෙක් මෛත්‍රිය හරියට වඩන්න බලාපොරොත්තු වෙනාන් චේතෝ විමුක්ති තත්ත්වයට දක්වා මේ ගුණාංග තමා තුළ දිනු කරගත යුතු බව. මොනවද ඒ ගුණාංග? සක්කෝ, මේ සමහර වචන පැහැදිලි නොවෙන්න පුළුවන් මේ කාලේ. සක්කෝ කියලා කියන්නේ හැකියාවක් ඇති, දක්ෂ කියන අදහසයි. මෙතන අදහස් වෙන්නේ සංඝයා වහන්සේලා පිළිබඳව නම් වත පිළිවෙත පිළිබඳව, ඒක පැවිදි ජීවිතය හා සම්බන්ධ කටයුතු පිළිබඳව දක්ෂයෙක් වීම, කුසලෝ අනලස්ව දක්ෂ වීම. සක්කෝ. උජු කියලා කියන්නේ ඍජු, අවංක කියන එකයි. මෙතන වචන දෙකක් කියදෙන එක එක තරමක් දුරට සමාන. උජු සුහුජු. සුහුජු කියන්නේ උජු කියන්නේ ඍජු, සුහුජු කියන්නේ වඩාත් ඍජු. ඒ වචන දෙකේ අර්ථය සාමාන්‍යයෙන් තෝරන්නේ ඒ ඍජු කියලා කියන්නේ කයනොත් වචනේ ඍජු, සමාජයට බාහිරව අවංක. සුහුජු කියලා කියන්නේ තමාට තමාත් අවංක. ඒ කියන්නේ මානසිනුත් ඍජු, මානසිනුත් අවංක. එතකොට සක්කෝ උජුච සුහුජුච සුවචෝ. ඒ වචනේ දන්නව කවුරුත් කීකරු කියන එකයි. සුවචෝච අස්ස මුදු අනතිමානි, මෘදු කියන වචනයක් දාන්නවා. අනතිමානි, නිහතමානි. සන්තුෂ්කෝච. සන්තුෂ්කෝ කියලා කියන්නේ ලද දෙයින් සතුටු වෙන ස්වභාවය ඇති. සුභරෝ කියලා කියන්නේ පහසුවෙන් පෝෂණය කටයුතු ඒ බව. සුභරෝ සන්තුෂ්කෝච සුභරෝච. අප්පකිච්චෝච කියලා කියන්නේ අල්පකෘත්‍ය, වැඩි වැඩ නැති. වැඩි වැඩ ඇති කෙනෙකුට භාවනා කරන්න අමාරු. අප්පකිච්චෝච සල්ලහුක උත්ති කියලා කියන්නේ ලඝු, පැවතුම් මැති. ලඝු කියන්නේ සැහැල්ලු, පැවතුම් මැති. සල්ලහුක උත්ති. සන්තිේන්ද්‍රියෝච නිපකෝච සාන්ත වූ ඉඳුරන් නැති. නිපක කියලා කියන්නේ පැසුණු බුද්ධිය ඇති, ප්‍රඥාවන්ත කියන එකයි. අප්පගබ්බෝ. අප්පගබ්බ කියලා කියන්නේ ප්‍රගල්භ කියන වචනය යොදනවා. කයින් වචනයෙන් සිතින් ඕලාරික ගොරෝසු පැවතුම් ඇති බවට. දැනට නොගැලපෙන ගොරෝසු පැවතුම් ඇති කෙනාට ප්‍රගල්භ කියලා කියනවා. අප්පගබ්බෝ. එතකොට එසේ ප්‍රගල්භ වීමේ ස්වභාවය නැති. කුලේසු අනනුගිද්ධෝ කුලයන්හි නොඇලුණු. දින සංඝයා වහන්සේලා ගැන කියනවනේ විශේෂම ගිහි නුසුදුසු නොමනා ගිහි පැවතුම් ගිහින් හා සම්බන්ධකම් නැති කියන එක. ඊළඟට තව විශේෂ එකක් කියනවා. නැත කුහුද්දං සමාචරයේකින් කි යේන විඤ්ඤූ පරේ උපවදෙය. අන්‍ය වූ ඒ නුව නැත්තන් ගරහණ සුළු වුණු ගරහණාන්දමේ සුළු වූද වරදක් නොකලන්නා වූ කියලා ඔන්නෝම ඒ ගුණාංග 15ක් දක්වලා. ඔන්න ඊළඟට මෛත්‍රී භාවනාවට අදාළ පද සමූහය ඊළඟට ඉදිරිපත් කරන්නේ. ඊළඟට කියනවා සුඛිනෝවා හේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. සුඛිනෝ කියන එක තෝරන්නේ කායික වශයෙන් සුව ඇති. හේමිනෝ හොන්තු, හේම කියලා කියන්නේ ආරක්ෂා සහිත නිර්භීත නිර්භය, එහෙම නැත්නම් උපද්‍රව රහිත කියන එකයි. හේමිනෝ සුඛිනෝවා හේමිනෝ හොන්තු සබ්බේ සත්තා. මෙතන සියලු සත්‍යෝ කයින් ඒ විදිහට සබ ඇත්තෝ වේත්වා, ඒ වගේම ආරක්ෂා ඇත්තෝ වේත්වා. සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. සුඛිතාත්තා කියන එක තෝරන්නේ සුවපත් සිත් ඇත්තෝ, සුඛිත චිත්ත කියන එකයි. ඉතින් මෙන්න මේ මෛත්‍රී භාවනාව පිළිබඳ හරියට ඒක කොඳුවට කොඳුනාරිතිය වගේ වටිනා මේ පාඨය පාලි භාෂාවෙන් දරා ගන්න අමාරු අයට නිරන්තරයෙන් සිහිපත් කිරීමට සුදුසු අන්දමින් මීට කලකට පෙර වැඩ වාසය කළ පැරාණේ සිරි වජිරඥාන මාහිමිපාණන් වහන්සේ එක්තරා සරල සිලෝක නඟලා තිබෙනවා. මේ පොඩි නාමයක තුනක් මතක තියාගන්න පුළුවන්. කයිනුත් සුවැත්තෝ සිතින්ව දුරු නැත්තෝ වෙත්වා සියලු සත්තුම සුවපත් වූ සිත ඇත්තෝ. කයිනුත් සුවැත්තෝ සිතින්ව දුරු නැත්තෝ වෙත්වා සියලු සත්තුම සුවපත් වූ සිත ඇත්තෝ. ඉතින් කොයි ආකාරයෙන් නමුත් අන්න අර මූලික අදහස එතන කියවෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ විග්‍රහ කරනවා අර සබ්බේ සත්තා කියලා හැඳින්නේ කවුද? සියලු සත්‍යෝ. ඒක බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී කොටස් පහකට දක්වනවා. පොදු වශයෙන් ලෝකයා මුළු මහත් ලෝකයාම බෙදෙන හැටි. ඒකේචි පාණ භූතත්ථි යම් තාක් ප්‍රාණී සත්වයින් සිටිනවනන් තසාවා තාවරාව අනවශේෂා. තස කියලා කියන්නේ තැතිගත්. ස්ථාවර කියන්නේ තහවුරු. අනවශේෂ කියලා කියන්නේ නිර්වශේෂෙන්. එතකොට මුළු ලෝකියම එක මොහොතකට බෙදන්න පුළුවන් එක ඕනෑම මොහොතක තැතිගත් සහ තැති නොගත් හැටියට. එතකොට සාමාන්‍යයෙන් අපි තැතිගත් අය ගැනයි කරුණාව මෛත්‍රිය පතුරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ කියන තැතිගත් තැති නොගත් දෙපක්ෂයට. තාවර කියන්නේ තහවුරු අපි ගනිමු පහසුවට තැතිගත් තැති නොගත් කියලා. තසාවා තාවරව අනවශේෂ නිර්වශේෂ වශයෙන්. තසාවා තාවරව අනවශේෂ. ඊළඟට ඔන්න ශරීර ප්‍රමාණය අනුව දීඝාවා යේ මහන්තාවා මධ්‍යමා රස්සකාණුක තූලා දික්ඛෝ මහත්ථෝ මධ්‍යම ප්‍රමාණේ හෝ කොට හෝ සියුම් හෝ ස්ථූල තර බාරු හෝ කියන ඒ විදිහට ශරීර ප්‍රමාණ වශයෙන් හෝ ඒවා ඒ ඕනෑම සත්වේ තසාවා තාවරවන විශේෂා දික්ඨාවා යේ වද්දික්ඨා දුටු හෝ නුදුටු මේ දෙගොල්ලම යේජ දූරේ වසන්ති අවි දූරේ දුර හෝ නුදුර. එතකොට දුටු නුදුට දුර නුදුර. භූතාවා සම්භවේ සීවා හටගත් සහ හට ගැනීමක් බලාපොරොත්තුවෙන් සිටිනා වූ කියන එක අපි තේරුම් ගන්න ඕනේ දෙවෙනි වචනේ. මව කුසක ඉන්න දරුවත් විත්තරේ කියන සතත් කියලා ඒ විදිහටයි උපන් නූපන් කියලා ගනිමු. අන්න ඒ විදිහට. එතකොට මේ පද මේ සමස්ත පහක් හැටියට ගත්තොත් මේ මුළු ලෝකයා බුදුරජාණන් වහන්සේ සබ්බේ සත්තානමින් හඳුන්වලා තියෙන්නේ. අර මේ කාලේ බොහෝ දෙනා හිතන ආකාරයට මම මගේ හිතවත මැදහත ආදී වශයෙන් නෙවෙයි පෞද්ගලික මට්ටමින් නෙවෙයි පොදු වශයෙන් ලෝකයා විග්‍රහ කරලා තියෙනවා මේ විදිහට අපි ගනිමු තැතිගත් තැති නොගත් ලොකු කුඩා දුටු නුදුටු දුර නුදුර උපන් නුපන් කියලා විදිහට කොටස් පහක් වශයෙන් භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත් අන්න ඒකිනුත් හඳෙනවා එතනින් අර සබ්බේ සත්තා කියන කායි කියවෙනවා ඒ සියලු සත්වයෝ සුවපත් භූසිත ඇත්තෝ වෙත්වා කියන බේසත්තා භවන්තු සුඛිතත් ඊළඟට ඒ එතකොට ඒ සත්වයින්ට සුවය පැතීම වශයෙන් ඒ වගේම මෙතන කියවෙනවා හිත සුව පැතීම වගේම අහිත දුක දුරලීම සඳහාත් යම් ප්‍රාර්ථනාවක් කරනවා න පරෝපරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ථචිනං කංචි දාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය කියන ගාථාවෙන් කියවෙන්නේ න පරෝපරං නිකුබ්බේත කෙනෙක් එකකු තවකකුට වංචා නොකිරේව තව කෙනෙක් නොරවට්ටාවා කියන එකයි න පරෝපරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ථචි නංකංචි කොතනක හෝ කිසිවෙක් තවත් කෙනෙක් හෙලා නොදකීවා කියන එකයි නාති මඤ්ඤේත කත්ථචි නංකංචි ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මෙච්චිය ප්‍රොස්පරොස්වි පටිග සංඥා කියන ගැටෙන අදහසින් ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤෝ අඤ්ඤස්ස දුක්ඛ මෙච්චිය එකපු අනිකකුගේ දුකක් කැමති නොවන්නේ කියන දුක්ඛ මෙච්චිය ඔන්න ඊළඟට තියෙනවා අර කවුරුත් අහලා තියෙන කාටත් ප්‍රියමනාප අර උපමාව මාතා යථා නියං කුත්තං ආයුසායක පුත්ත මනුලක්කේ එවම්පි සබ්බ භූතේසු මාන සංභාවය පරිමාණ යම් සීමාවක් සමාගේ එකම පුතු දිවි පුදා හොරක ගනියද එසේම මුළු ලෝකය පිළිබඳ යම්පි සබ්බ භූත ලෝකස්මි මාන සංභාවය අපරිමාණ මාතා යථා නියං කුත්තං ආයුසායක පුත්ත මනුලක්කේ ඒ විදිහටම මුළු ලෝකයටම මවක් දරුවෙකුට ගැන තියෙන ඒ මෛත්‍රිය ලෝකයටම පැතිරිය යුතුයි කියන එකයි. ඒ වම්පි සබ්බූතේ සුමාන සම්භාවේ මෛත්‍රීමය මනසක් වැඩිය යුතුය. මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණ. මුළු ලෝකයේ පුරාම මෛත්‍රීසිත අප්‍රමාණ වූ මෛත්‍රීසිතක් වඩණී. මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණ. ඊළඟට කියවන අපරිමාණං කියන වචනේ විග්‍රහ කරනවා. ප්‍රමාණයක් නැත කියලා කිව්වේ මොන අදහසින්ද? අන්න එතෙන්ද තමයි ඔය මෙත්තා චේතෝ විමුක්තිය පැත්තට යන්නේ. උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං උඩ යට සරස සරස කියනකොට දිසානු දිසා අහු වෙනවා උද්ධං අධෝච තිරියංච අසම්බාධං බාධා රහිතව අවේරං අවෛරීව අසපත්තං නොසතුරුව උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං ඊළඟට ඔන්න ඊළාට වඩන ඉරියව්ව පිළිබඳව කියන දැන් ආනාපාන සති ආදී භාවනාවලදී බුදුරජාණන් වහන්සේ බොහෝ විට ඒකට ඉඳගත් ඉරියව්ව කෙලින් ශරීරය තබා ගැනීම ආදී වශයෙන් විශේෂයක් දක්වා මෙතෙන්දී සතර ඉරියව්වෙම කිට්ටං චරං නිසින්නෝවා සිටගෙන හෝ පැවිදිමින් හෝ හිඳගෙන හෝ සයානෝවා යාවතස විගත මිද්දෝ හාන්සි වී හෝ යම් තාක් නින්දට යට නොවී සිටිනම් නිදිමතට යට නොවී සිටිනම් මේ තාක්ම පුළුවන් කියන එකයි යාවතාවද විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය ඒතං සතින් කිව්ව මෙන්න මේ සතිය මේ සිහිය මොකද්ද මෛත්‍රීමය සිහිය එතකොට මෛත්‍රියේ සිතෙන්ම ඒ අනුවම සතිය පැවැත්වීමයි ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාව මේ ලෝකයේ එක බ්‍රහ්ම විහරණයක් ඇයි එමුනේ ඇත්තෝ කියත් බ්‍රහ්ම විහරණයක් බ්‍රහ්ම විහාරයක් කියන එක ඊළඟට බ්‍රහ්මමේතං විහාරං ඉදමාව දිඨින්ච අනුපගම්ම සීලවන්න යමක් ඊළඟට විශේෂයෙන් ප්‍රකාශ කරන්නේ මොකද මේ මෛත්‍රී භාවනාව සත්වයින් අරමුණු කරලායි පවතින්නේ. ඒක තුල කෙනෙක් දැඩිව ගන්න පුළුවන් මේ සත්වයා තුල ආත්මයක් තිබෙනවා කියලා. ඒක ආත්ම දෘෂ්ටියට නැඹුරු වෙන්න ඉඩ තියෙන නිසා ඒ මිස දිටුවට යන්න තියෙන නිසා දිඨින්ච අනුපගම්ම සීලවා සිල්වත් වූයේ ඒ දෘෂ්ටියට ලං වෙ නොවි දර්ශනේන සම්පන්නෝ දර්ශනේන ආර්ය දර්ශනේන යුක්ත වූ ඌයේ දිඨින්ච අනුපගම්ම සීලවා දර්ශනේන සම්පන්නෝ කාමේසු විනෙය ගේතං පංචකාමයන් පිළිබඳව ඒ ගිජු බව දුරලා නැහි ජාතු ගබ්බසෙයම් පුනරේති. ඒ කියන්නේ නැවත මෞකුසක නින්දට වැටෙන්නේ නැහැ කියලා කියන අනාගාමි වෙන. එතකොට අනාගාමි දක්වාම මේ භාවනාව තුලින් නිවන් පැත්තට හැරෙන්න පුළුවන් බව එතන ඒ සූත්‍රයේ ප්‍රකාශ වෙනවා. එතකොට දැන් මෙතන අපි අර ඒ සූත්‍රයේ කියවුණු අදහස් පිළිබඳව ප්‍රායෝගිකව වචන කීපයක් කියතොත් බොහෝ දෙනා ඒව බලාපොරොත්තු වෙන නිසා මෛත්‍රී භාවනාව පිළිබඳ නානාවිද ක්‍රම දක්වලා තිබෙනවා. යම් මොන ඕනෑම ක්‍රමයකින් කළත් හිතට එකඟව මෙත්තා සහගත කියලා කියන මෛත්‍රීමය අදහසින් කළා නම් ඒවා අපතේ ගියේ නැහැ. නමුත් අපි යම් යම් ක්‍රම දක්වනවා මේ කාලේ හැටියට සරල වඩාත් ප්‍රායෝගික හැටියට සලකන්න පුළුවන්. අර බහුල වශයෙන් දවස පුරා කරන්න පුළුවන් අන්දමට. ඒක නිසායි අර අපි බොහෝ විට කියන්නේ දැන් අර අපි කොඳුනා ආරටිය වශයෙන් පෙන්වූ අර සුඛිනෝ වාඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවං සුඛිතත්තා කියන කී අදහස් සමූහයම අපි එක වචනයකට දැම්මොත් සුවපත්ත්වා හෝ සුවපත් වේවා කියන වචනයට තමන් ඒක ඇත්ත වශයෙන් අර්ථවත් කරගත යුතුයි සාමාන්‍ය වචනයක් හැටියට සලකන්න නැතිව හරියට අර විටමින් පෙත්තක් වගේ අර මෛත්‍රී සූත්‍රය පුරා තියෙන පදාර්ථයම මේ පදයට දමලා සුවපත්ත්වා ඒක මට ඇති කියලා හිතට සලකා ගත්තොත් ඒ තුල මෛත්‍රිය හදවතට ගන්න වෙනවනම් අන්න එහෙනම් ඒක භාවිතා කරලාට කමන්නේ නැහැ. ඒ වර්ථවත්ව සුවපත් වෙත්වා. මොකද දවසේ හතර ඉරියව්වෙම පහසුවෙන් ඒ ටික පාවිච්චි කරන්න පුළුවන් නිසා. හතර ඉරියව්වේ අමාරුයි අර නිදුක් වේවා, නිරෝගී වේවා, වෛරී වේවා ඔය හැල්ලක් කියන්න අමාරුයි. ඒකයි අපි කියන්නේ. ඉතින් ඒක Taman දැනගන්න ඕනේ. ඒ වචනේ ඇත්ත වශයෙන් ඒක මන්ත්‍රයක් වගේ গুপ্ত දෙයක් හැටියට නෙවෙයි Tamanට හදවතට ලඟව. සුවපත් වේවා කියන වචනේ තුල අර ටික දාගත්තොත් අන්න ඒක ඊට පස්සේ Tamanට ඒක පරිහරණය කිරීම පහසුයි. ඉතින් විශේෂයෙන්ම මෛත්‍රී චේතෝ විමුක්තිය වඩන්න නම් අර විදිහට ප්‍රබලාන්දමින් සෑහෙන කාලයක් ඒක වඩන්න ඕන. ඉතින් ඔන්න ඒකට අදාළ විශේෂ කරුණු අපිට ඒ වගේ මේකේ ආනිසංස පක්ෂයත් ප්‍රකාශ වෙන කර්ණීය සූත්‍රය ළඟට තියෙන වැදගත් සූත්‍රය තමයි මෛත්‍රී ගැන කතා කරනකොට මේ ආනිසංස සූත්‍රයයි. ඒකත් මේ බොහෝ පින්නතුන් දන්නෝ ඒ සත්‍යයන ආදීදී භාවිතා කරනවා. බුදුරජාන් වහන්සේ සවැත් නුරදී ඒක ප්‍රකාශ කරලා කෙලින්ම ඒකේ ආනිසංස ප්‍රක්ෂය ප්‍රකාශ කිරීම වශයෙන් මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුත්ථිතාය පරිචිතාය සුසමාරද්ධාය ඒකාදසානි සංසා පාටිකංකා මහණෙනි මෛත්‍රී චේතෝ විමුක්තිය. ඔන්න ඒක ඊළඟට ඒක වඩන ආකාර 8ක් එතන සඳහන් වෙනවා. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතාය කියලා කියන්නේ ඇසුරු කරන ලද්දේ ලද්දී කියලා කියමු. ඇසුරු කරන ලද මෛත්‍රී චේතෝ විමුක්තියයි ඇසුරු කරනවා කියන්නේ යාළුවෙක් වගේ තමන්ට ඊටාම නිරන්තරයෙන් මේක පුරුදු කිරීමයි. ආසේවිතාය භාවිතාය කියන්නේ වැඩි වීම ක්‍රමානුකූලව දවසින් දවස ඒක දියුණු වෙන ආකාරයට වැඩි වීමයි. ආසේවිතාය භාවිතාය බහුලීකතාය අන්නේන වචනේ බහුල වශයෙන් කිරීම. අර ඒකයි අපි කිව්වේ බහුල වශයෙන් කරන්න කෙටි කමටහන උපකාර වෙනවා කියලා. යානිකතාය බහුලීකතාය ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය අන්න වැදගත් වචන කීපයක් වෙනවා. යානාවක් මෙන් කරන ලද්දේ දැන් ගමන් කරනකොට මෛත්‍රී යානෙන් යනවා කියලා හිතාගෙන වගේ ඒ තරමට මෛත්‍රී හිතට මෛත්‍රී සාගත හිතින් යන්න ඇවිදින්න ඒ කටයුතු කරන්න පුළුවන් නම් අන්න යානිකතාය යානිකතාය යානාවකින් යනවා වගේ යානාවක් බවට පත් කරගන්න ලද්දේ. වත්තුකතාය කියන එකේ දැන් මීට මේ වර්ධවල තේරුම් ගන්න වත්තු කියන්නේ එතන වස්තුව නෙවෙයි වාස්තු කියලා වචනයක් තියෙනවා. වාස්තු කියලා කියන්නේ ගයක් හදනකොට ඉඩමක් ඉඩමට කියන මේ වාස්තු විද්‍යාව කියන මේ ව්‍යවහාරෙත් තියෙනවා. අන්න ඒ අදහින් මෙතන වත්තුකතාය කියන්නේ එතකොට Tamanට අපි හිතමු ලොකු උහ ගොඩනැගිල්ලක් හදනවා නම් හොඳට ඒ ඉඩම සකස් කරගන්න එපා යන්නේ. එතකොට මෛත්‍රී සිත අන්න වාස්තුවක් බවට පත් කරගන්නදී ඉඩමක් බවට පත් කරගන්නලා. ඊළඟට වත්තුකතාය අනුත්ථිතාය අනුත්ථාන කියලා කියන්නේ යමකට අනුව හිට ගැනීම යමකට හේතු වීම වගේ. එතකොට ඒකත් මෛත්‍රිය අන්න හොඳට Tamanට හිට ගැනීමටත් උපකාර වෙනවා. අනුත්ථිතාය පරිචිතාය කියලා කියන්නේ පුරුදු කරන ලද්දේ සුසමාරද්ධාය වඩා හොඳින් ආරම්භ කරන ලද්දේ. අන්න ඔය කියන අට ආකාරයකින් මෛත්‍රී චේතෝ විමුතිය වඩනකොට ආනිසංස 11ක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒවා බොහෝ විට මේ පින්වතුන් අහලත් ඇති. අපි කෙටියෙන් සලකා ගත්තොත් සුඛං සුපති සුවසේ නිදිනවා, සුඛං පටිබුද්ධති සුවසේ පිබිදෙනවා, න පාපකං සුපිනං පස්සති නපුරු සීන නරක සීන පේන්නේ නැහැ කියන එක මනුස්සානම් පියෝ හෝති මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා, අමනුෂ්‍යානම් පියෝ හෝති අමනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙනවා, දේවතාවක් හන්ති දෙවියෝ රකින්නවා, නාස අගිව විසංවාසත් සංවා කමති ඔහුගේ ශරීරයට ගින්න වසවිස ආයුධාදිය ඒවයින් පීඩාවක් වෙන්නේ නැති කියන එකයි. සාගිවා විසංවා සත්තංවා පමති තුවටන් චිත්තං සමාධිය තික්මනින් සිත සමාධිමත් වෙනවා. මුඛවන්නෝ විපස්සීදති මුහුණ ප්‍රසන්න වෙනවා. අසම්මූලෝ කාලං කරෝති නුමුලාව කලුරිය කරනවා. උත්තරින් අපටි විඥාන්තෝ බ්‍රහ්ම ලෝකූපකෝ හෝති. ඊට ඉහළ නිවන් මේ ලොවම අරහත් භාවය ලැබුවේ නැත්නම් ඊට ඉහළ තත්වයක් නොලැබුවොත් බ්‍රහ්ම ලෝකයට යනවා කියලා ඒ විදිහට ආනිසංස බුදුරජාණන් වහන්සේ අර මෙත්තා චේතෝ විමුක්තිය වැඩි මේ ආනිසංස නිවන් දක්වාම යන හැටි එතන ඒ සූත්‍රය තුල පෙන්නවා. ඔන්න එතකොට ඒ ආනිසංස 11 ආයතනේ දක්වන්නේ. නමුත් මේ ආනිසංස 11 පමණක් නොවේ. අපි අර කලින් කිව්වා ආකාරයට මහා ප්‍රබල ආනිසංස ඇති දෙයක් බව මේ මෛත්‍රී චේතෝ විමුක්තිය ප්‍රකාශ වෙන වටිනා සූත්‍රයක් තිබෙනවා. ඒක හඳුන්වන්නේ සංඛ සූත්‍රය නම්. සංඛ කියන්නේ හත් ගෙඩිය සූත්‍රය. ඒක ඒ පිළිබඳ කතා ප්‍රවෘත්තිය දැන් අපි විශේෂයෙන් කියන්නේ මේ පින්වතුන් සමහර විට ඒවා අහලා නැති නිසා. අනිත් ඒවා නම් ওই ප්‍රකට දේවල් ওই සූත්‍ර අපි මෙතෙක් සඳහන් කළේවා. මේ පින්වතුන්ට භාෂාවෙන් සලකා ගන්න පුළුවන්. මේ සීක සූත්‍රය පිළිබඳ කතාන්තරෙ මෙහිමයි සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක නාලන්දාවේ පාවාරික අඹ වනයේ වැඩ වාසය කරනකොට අසිවන්දක පුත්ත කියන නිගණ්ඨ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිල්ලා ඉඳගත්තා. බුදුරජාණන් වහන්සේ මේ නිගණ්ඨ ශ්‍රාවකයාගෙන් අහනවා, ගාමනී මොකද්ද ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ මේ නිගණ්ඨනාත පුත්ත දේශනා කරන ධර්මය? අන්න එතකොට මේ ධර්මයේ කොටසක් මේ ගාමනී කියනවා, ස්වාමිනී මේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ මෙහෙමයි ප්‍රකාශ කරන්නේ, යම් කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම්, යම් තාක් කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් ඒ තැනැත්තා ඒකාන්තයෙන්ම නිරයට අපායට යනවා. යම් කෙනෙක් අදින්නාදානය කරනවා නම් හොරකම කරනවා නම් නිරයට අපායට නියතයි. ඊළඟට කාමමිත්‍යාචාරය ඒ පාප කර්මය කළොත් ඒත් නිරයට යනවා. මුසාවාදී බොරු කිව්වත් යම් කෙනෙක් අපායට නිරයට යනවා. ඊළඟට කියලා ඒක සිද්ධාන්තයත් ඒකම ප්‍රකාශ කරනවා. යම් බහුලං විහෙරති තේන නීයාති. එයින් කියවෙන්නේ ඒ පාඨයෙන් කියවෙන්නේ යම් යම් ආකාරයකට බහුල වශයෙන් ජීවත් වෙයිද විහරණය කරයිද වසෙයිද ඒ විදියට පරලෝක තත්ත්වයේ වෙයි. ඕක කිව්ව හැටිය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙමනම් ගාමණී ඔය නිගණ්ඨනාත පුත්‍රගේ ධර්මයට අනුව කවුරුවත් නිරයට යන්නේ නැහැ. එතන සියුම් තර්කයක් එතන බුදුරජාණන් වහන්සේ නගන්නේ. ඊළඟට ඒක එක්තර කරන්නේ මේ විදිහට. බුදුරජාණන් වහන්සේ ආනෝ ගාමණීගෙන් ගාමණී දැන් යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතය කරනවා රැයි හෝ දවාලි හෝ ඉඳ හිටලා විටින් විට ප්‍රාණඝාතය කරනවා. එතකොට ඒ පුද්ගලයා ප්‍රාණඝාතය කරන දවසගේ ප්‍රාණඝාතය කරන වේලාවද වැඩි නොකර ඉන්න වේලාවද වැඩි. එතකොට මේ අසිබන්දක පුත්ත ගාමිනී කියනවා ඒ පුද්ගලයා ප්‍රාණඝාතය නොකර ඉන්න වෙලාවේ වැඩි. ඔන්න ඒක අනුව අර බුදුරජාණන්සේගේ. එහෙමනම් ඒ පුද්ගලයා අපායට යන්නේ නැහෙනි. ඇයි වැඩියෙන් ජීවත් වෙන කාලය අනුව නිරේට යන්නේ? ඒ විදිහටම ආයි මේ පින්තුනතුන් නොකියවට හිතා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ කතා ශෛලිය අනුව අදින්නාදානය පිළිබඳවත් අර විදිහටම ප්‍රශ්න කළා. කාමමිත්‍යාචාරය පිළිබඳවත් ප්‍රශ්න කළා. මුසාවාදී පිළිබඳවත් ප්‍රශ්න කළා. නිගණ්ඨනාත පුත්‍රගේ අර මතය නිෂ්ප්‍රභා කළා. මොකද්ද? යම් යම් ආකාරයකින් බහුල වශයෙන් ජීවත් වෙනවා නම් ඒ ආකාරයටම අපායට යනවා. ඔන්න ඊළාට ඒ වෙනුවට මොකද්ද බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ධර්මය කියන දැන් මේ පිනුතුන් කල්පනා කරනවා. ඒ වෙනුවටන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒකේ ආදීනවත් ඒ විදිය දෘෂ්ටියක් ගැනීම ආදීනවත්. ගාමිනී දැන් යම් ශ්‍රාවකෙක් අර විදියේ ධර්මයක් දේශනා කරන ශාස්ත්‍රුවන් මොකද්ද යම් කෙනෙක් ප්‍රාණඝාතය කළොත් අපායට නිරයට යනවා ඒකාන්තයි. හොරකම් කළොත් අපායට නිරයට යනවා. කාමමිත්‍යාචාරය හැදුනොත් ඒක මුසාවාදී බොරුවක් කිව්වොත් අපායට යනවාමයි. එහෙම කියන ශාස්ත්‍රුවරයෙක් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්ත ශ්‍රාවකයා මෙහෙම කල්පනා කරනවා. මගේ ශාතුන් වහන්සේ මේ වගේ දෘෂ්ටියක් දරනවා. මේ වගේ මතයක් දරනවා. දැන් මම යම් ප්‍රාණඝාතයක් කළා තියෙනවා. දැන් ඉතින් මම අපායට සැප වෙලා ඉන්නේ. එහෙම හිතන ඒ ශ්‍රාවකයා ඒ හිත අතහරින්නේ නැතිව, ඒ දෘෂ්ටි අතහරින්නේ නැතුව, ඒ වචනේ අතහරින්නේ නැතුව හිටොත් ඇත්ත වශයෙන් අපායට ගිහින් තිව්වා වගේ ඇත්ත වශයෙන්ම අපායට යන්න ඉඩ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඔන්න ඒකේ අර ආදීනව පක්ෂයේ දැක්වුවා අර විදිහට නියතිවාදයක් හැටියට සැලකීමේ ප්‍රාණඝාතයක් කළොත් අපායට යනවා ඒකාන්තයෙන් කියන එක නිගණ්ඨ ධර්මයට අනුකූල එකක්. එතකොට බුදුරජාණන් වහන්සේ ඔන්න දක්වනා අනිත් පැත්ත. ඔන්න ලෝකයේ තථාගත සම්මා සම්බුදු කෙනෙක් උපදිනවා. උන්වහන්සේ මේ විදිහටයි ප්‍රකාශ කරන්නේ. මේ සමන් වහන්සේ ගැනයි කියන්නේ. ප්‍රාණඝාතයට නොයෙකුත් ආකාරයෙන් ගරහනවා. නිඳා කරනවා. ප්‍රාණඝාතය කරන්න එපායි කියනවා. අදින්නාදානය කරන්න එපායි කියනවා. කාමමිත්‍යාචාරය කරන්න එපායි කියනවා. ඉන් වලකින්නේ කියනවා. මුසාවාදීන් වලකින්නේ කියනවා. අන්න ඒ ශාස්ත්‍රුවරයා කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තු ශ්‍රාවකයා මෙහෙමයි කල්පනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒ ශාස්ත්‍රුන් වහන්සේ ප්‍රකාශ කරනවා මේවට ගරහනවා මේ ප්‍රාණඝාතය අදින්නාදාන ආදිය. ඒක සුදුසු නෑ. මා විසින් කළා තියෙනවා ප්‍රමාණයක අපි හිතමු ප්‍රාණඝාතය ගැන මේ පුද්ගලයා කල්පනා කරන්නේ. මේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ ප්‍රාණඝාතයට ගරහනවා. නමුත් මම යම් අවස්ථාවක ප්‍රාණඝාතයක් කළා තියෙනවා. ඒක හොඳ නැහැ. නමුත් මම ඒ කළ ප්‍රාණඝාතය ගැන පසුතැවිලි වෙනවා නම් විපටිසාරි කියන වචනවල. ඒ ගැන පසුතැවිලි වෙනවා නම් ඒක නොකළා වෙන්නේ නැහැ. මාය ගැන පසුතැවිලි වීම තුලින් ඒ කරපු දේ නැති කරන්න බෑ. එහෙම කල්පනා කළා ඒ තැනැත්තා ඉදිරියට ප්‍රාණඝාතයෙන් වළකිනවා. ප්‍රාණඝාත කිරීමේ අකුසලයෙන් වළකිනවා. ඒ ශික්ෂාපදේ රකින්න. ඒ විදිහටම අනිත් ඒවා මේ පින්නතුන් හිතා ගන්න පුළුවන්. ඒ ශ්‍රාවකයා අර හතර ගැනම කල්පනා කළා. තමන් ඒගේ ඒක සිද්ධ වුණාට මොකද නියත වශයෙන් හිතන්නේ දැන් මා පායට කැප වුණා කියලා අනාගතයට ඒ පිළිබඳව හික්මෙනවා. ඔන්න ඊළඟට කරන්න තියෙන ටික බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ ශ්‍රාවකයා එතනින් නවතින්නේ නැතුව අර තමන් කරපු අකුසලය ගෙවා දාන්න කරන ඊළඟ උත්සාහයයි ඔය පෙන්නු කරන්නේ. ඒ තැනත්තා ඒ ආර්ය ශ්‍රාවකයා ප්‍රාණඝාතය අතහැරලා කියන්නේ දස අකුසලම අතහරිනවා. ප්‍රාණඝාත අදින්නාදාන කාමිත්‍යාචාර ඊළඟට බොරු කීම පමණක් නෙවෙයි. බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, නිෂ්ඵල වචන දෙඩීම ඒ ඉනුත් ඉවත් වෙනවා. වචනෙන් කෙරෙන අකුසල හතරිනුත් ඊළඟට අවසානයෙන් දැක්වෙනවා. අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි කියලා කියන විෂම ලෝභය, ද්වේෂය ඊළඟට මිත්‍යා දෘෂ්ටිය. ඒ දස අකුසල්ම ඉවත් කළා. දස කුසල් මාර්ගයට අවතීර්ණ වෙලා සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තව සතිමත්ව ඊළඟට මොකද්ද කරන්නේ? අන්න එතෙන්දි තමයි ඔය මෛත්‍රී චේතුන්මුක්තිය ප්‍රකාශ කරන්නේ. ඒ තැනැත්තා මේ ශ්‍රාවකයා අර අකුසල් ගෙවා දාන්න මොකද්ද කරන්නේ? ඒකං දිසං මිත්තා සහගතේන චේතසා පරිත්වාය අවීරේන අභ්‍යාපජ්ජේන ඔය විදිහට කියනවා. අපමාණේන අප්‍රමාණ වූ අවෛරී වූ මෛත්‍රී සහගත සිතින් එක දිශාවක් පතුරාව වාසය කරනවා. එක දිශාවකට පතුරනවා, දෙවෙනි දිශාවට පතුරනවා, තුන්වෙනි දිශාවට පතුරවනවා, හතරවෙනි දිශාවට පතුරවනවා, උඩට යටට පතුරවනවා. අන්න ඒ විදිහට අන්න එතෙන්ද කියවන්නේ අර දිශා පරණ වශයෙන් අර චේතෝ විමුක්ති කියන தත්වය දක්වා යන්න නම් මේ මෛත්‍රිය අප්‍රමාණව වඩන්න ඕන. අප්‍රමාණ වැඩිම තමයි අර කිව්වේ, අර කරුණීය සූත්‍රයේ කිව්වාගේ උඩ යට සරස. මෙතන කියන්නේ එක් දිශාවක්, දෙවෙනි දිශාව, තුන්වෙනි දිශාව, හතරවෙනි දිශාව, උඩ යට. ඒ මුළු ලෝකය කෙරෙහිම අපරිමාණ අප්‍රමාණ වූ අවෛරි වූ, ඒකට කියන්නේ මහත්ගත සිත කියලා කියනවා. මහත් සිත කියන ඒ වඩනවා. ඉතින් මෙතෙන්දි මතක තියාගන්න ඕනේ, දැන් බොහෝ විට ඔය පරණ පොත්වලත් තියෙනවා. පරණේ කියන්නේ අරකයි මේ මෑත යුගයේ වා තෝරන්න ගියාම ඔය තියෙනවා තමයි සීමා සම්භේද කියලා එකක්. සීමා බිඳින්න ඕනේ කියලා. ඉතින් සීමා හතරක් දක්වනවා. තමා, හිතවතා, මදහතා, වෛරකාරයා කියලා. ඔහොම ආරම්භයේදී ඒක ගැන හිත යෙදීම බොහෝ භාවනා යෝගින්ට කරදරයක් බව අපිට ප්‍රකාශ කරලා තියෙනවා. ඒක අපි කියන්නේ ඒ ක්‍රමය හොඳ නෑ කියලා. ආරම්භයේදී අර බුදුරජාණන් වහන්සේ දැක්වූ ආකාරයට පොදු වශයෙන් විග්‍රහ කරනවා මිසක් පෞද්ගලික වශයෙන් තමන්ට ඉස්සල මෛත්‍රී කරලා තමන්ගේ හිතවතා ඊළඟට ඔහොමම වැටකඩුළු හද හද කඩන්න ඕනේ නෑ. තියෙන වැටකඩුල්ලක් කඩාගෙන යන විදිහට හතර දිශාවටම පතුරන එකයි මෙතන කරන්න තියෙන්නේ. මේ කියන්නේ මේ හතර දිශාවට පැතිරීම තමන්ගේ හිතට සුචි ආකාරයට ගැළපෙන ආකාරයට අපි උමාවල් කිව්වොත් මේ විදිහට කරන්න පුළුවන් කෙනෙකුට. දැන් බොහෝ දෙනෙක් වල කරන්නේ මේක වචනයට නගලා. නැගෙනහිර දිශාවේ යම් සත්‍යෝ වේද, බටහිර දිශාවේ, දකුණු දිශාවේ, උතුරු දිශාවේ, එහෙමම ඒක නිකන් වචන මාත්‍රයක් වෙන. එහෙම නෙමෙයි තමන් ඉන්න ඉරියව්ව ගැන සලකලා මෙතන කිව්වෙත් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකං දිසං. එක දිශාවක් කියනකොට පළමුවින්ම තමයි ඉදිරිපිට තියෙන සිද්ධාව කියලා හිතා ගන්න පුළුවන්. ඒ දිශාව, දෙවෙනි දිශාව, තුන්වෙනි දිශාව, හතරවෙනි දිශාව. අන්න එහෙම තමයි ප්‍රත්‍යක්ෂයට ගෝචර වෙන ආකාරයෙන් දිශාවලට මේ මෛත්‍රී සිත විහිදුවා හැරීමයි අර බුදුරජාණන් වහන්සේ කියාපු සමස්ත පහණුව. අන්න එහෙම ආරම්භයේදී තමන්ගේ හිත ඒ වචන එක වචනේ හේදුවට මොකද ඒක ශක්තිමත් කරගන්න ඕනේ. හිතට එකඟ කරන දෙයක් මිසක් මේක গুপ্ত මන්ත්‍රයක් නෙවෙයි. අර සුවපත් වේවා කියන එක ඒ අදහස පතුරුවලා අරින්න ඕන. අපි උමාවට කියතොත් අඳුරු රැයක කඳු මුදුනක ඉඳගෙන විදුලි පන්දමකින් ආලෝකය විහිදුණකොට අපි දන්නව කෝණාකාරව ආලෝකය විහිදෙන බව. එතකොට ඒ විදිහට හතර දිශාවට විදුලි පන්දම යහුවාම අන්න හතර දිශාවම සම්පූර්ණයි. ආය අනු දිශාගෙන කියන්න ඕනේ නැ. උඩට යටට අන්න එහෙම යම්කිසි තමන්ට හිතට ගැළපෙන උපමාවක් ගන්න. එහෙමත් නැත්නම් මහා ජලාශයක සරෝව ඇරියාම මුඩුවෙන් ඔක්කොම අස්වද්දන්න ඒ වතුර ගලාගෙන යන වගේ මෛත්‍රීසිත ගලා යන සලස්වන්න ඕන අප්‍රමාණව. අන්න ඒ විදිහට කළා තමයි යම් අවස්ථාවක ඒ වෙන එකක් තබා යම් තැනක යම් මධ්‍යස්ථානයක කේන්ද්‍රස්ථානයක ඉඳගෙන ඒ දිශාවලට දිශාපරණ වශයෙන් සීමා කඩාගෙන යන විදිහට මෛත්‍රිය පතුරුවා හැරියද අන්තිමට ඒ කේන්ද්‍රස්ථානියත්ම කියලා ගිහිල්ලා තනිකර මෛත්‍රී සිතකටම සිත වශයෙන් මිදුණු අවස්ථාව තමයි මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා කියන්නේ. එකොට අපි යම් තැනක ඉඳලා මෛත්‍රී වඩන හතර දිසාවට අන්තිමට ඒ තනිකර මෛත්‍රී හිත පමණයි තමන් ඉන්න තැනක්වත් හරියට නැහැ. ඒ තරමට එහෙම් පිටීම මෛත්‍රී හිත එකෙන් සිත විමුක්ත වෙනවා. මොකද හිත විමුක්තිය කියලා කියන්නේ එක එක්කෙනාට වෙන වෙනම මෛත්‍රී කිරීම හිතට කරදරයක් බව වැටහෙනවා. අන්තිමට මේක තනිකර මෛත්‍රී සීලුම සත්වයන් කෙරෙහි වතුරන්න පුළුවන්. අන්න ඒ தත්වය තමයි. එතකොට ඒ සිතේ අප්‍රමාණ සිතේ ශක්තිය තුලින් ඊළඟට මේ දැන් අපි ආයෙත් එමු අර සූත්‍රය ඉවර නැහැ අපි. අන්න සංඛ සූත්‍රේ ඊනාට අර ටික කියලා බුදුරජාන් වහන්සේ දෙනවා අර උපමාව, හක් ගෙඩිය උපමාව. යම්සේ ගාමනි ශක්තිමත් හක් පිඹින්නෙක් පහසු වෙන්න හතර දිසාවට ඒ හක් ගෙඩියට අසවනවද? අන්න ඒ විදියට අර පුද්ගලයා, අර කලින් පව්කම් කරපු පුද්ගලයා අර විදියට මෛත්‍රී චේතෝ විමුක්තිය පැතිරුවාම ඒ මෛත්‍රී සිත තුළ එතන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ප්‍රමාණ කතං කම්මං න තත්‍රාව සිස්සති න තත්‍රාව අවතිට්ඨති. ප්‍රමාණ වශයෙන් අර කරන ලද පාප කර්ම ඒ මෛත්‍රී චේතෝ විමුක්තිය තුළ රඳන්නේ නැහැ, ඉතුරු වෙන්නේ නැහැ. ඒවා මැකිලා යනවා. එහෙම නැත්නම් ditta dhamma vedaniya වශයෙන් සුළු වශයෙන් ඒවා විපාක දීලා එතන කෙලවර වෙනවා. ආයි පරලොවට ගෙනියන්නේ නැහැ. අනේ ඒ තුලින් අපිට හිතා ගන්න පුළුවන් මේ නගන්ට ධර්මයේ වගේ නෙමෙයි අපේ මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ ධර්මය තුළ කෙනෙකුට හැදෙන්න පුළුවන්. ඒ විදිහේ පව්කම් කළ කෙනෙකුට පවා අපි දැන් මන් දැන් ඉරේට යනවා කියලා ඒකාන්ත වශයෙන් හිතන්නේ නැතුව ජීවිත පරිවර්තනයක් තුලින් අර බරපතල අකුසල් වල කර්මය පවා ගෙවා නැමී හැකි බවයි මිහක් ගෙඩිය උපමාවෙන් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. ඉතින් මේනි ධර්ම න්‍යාය මීටත් වඩා පැහැදිලිව ප්‍රකාශ කළ සූත්‍රයක් මේ පින්නතුන් සමාහිත අහලත් ඇති අපි කඩිනුත් ඔය ගැන ප්‍රකාශ කරන නිසා ලුණු කැටේ උපමාවට ඊළඟට මේ උපමා ආශ්‍රයෙන් මතක තියාගන්න පහසු නිසා ඒ සූත්‍රය තුළිනුයි මේ කර්මය පිළිබඳ මේ කාලේ බොහෝ දෙනා අනගෙන ගැඹුරු ප්‍රශ්නවලටත් උත්තර තියෙන්නේ. කර්මය නියතිවාදයක් ඒකාන්තයෙන්ම කෙනෙක් මෙහෙම කරොත් ඒක විපාකයේ විදිහටම දෙනවාද? ඒ ටිකට පිළිතුරු තිබෙනවා ලෝණ ඵල සූත්‍රය කියලා කියන ලුණු කැටේ පිළිබඳ උපමාව දක්වන සූත්‍රයක්. ඒකෙදි බුදුරජාණන් වහන්සේ මේ විදිහට ආරම්භ කරන්නේ ඉස්සෙල්ලා අර සිද්ධාන්ත වශයෙන් දක්වනවා. යම් කෙනෙක් කිව්වොත් එතන යම් කෙනෙක් කියන යම් ශාස්ත්‍රවරයෙක් අපිට හිතා ගන්න පුළුවන් නිගණ්ඨනාත පුත්. එයාගේ ධර්මය එහෙමයි තියෙන්නේ. යමෙක් යම් යම් ආකාරයකින් කර්මය කරයිද ඒ ආකාරයකින්ම විඳිය යුතුයයි කියනවා නම් යම් ශාස්ත්‍රවරයෙක් එහෙමනම් මේ ධර්මය තුල බ්‍රහ්මචර්ය වාසයක් නිවන් සඳහා කරන ප්‍රතිපත්ති පූර්ණයකට ඉඩක් නැත. මේ දුක් සතර දුක් කෙලවර කරන්න අවසර නැත. මොකද ඒ කරන පාපයට හැම එකටම ගෙවන්න ගියොත් කවදාකවත් ගෙවලා නිම කරන්න බැරි නිසා. ඊළඟට ඔන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට කියනවා ධර්මානුකූල සිද්ධාන්තය. ඒක ටිකක් සියුම් විදියට එතන ඒ පාළි වචන යොදලා තියෙන්නේ කෙනෙකුට තේරුම් ගැනීම ටිකක් අපහසු වෙන්නත් බැරි නෑ. අතින්දි කියන්නේ යථා යථා වේදනීයං යථා යථා කම්මං කරෝති තථා තථානං පටිසංවේදීසි. අපිට පාළි වචන කියන එක වෙනස පෙන්වන්න. යම් යම් ආකාරයකට කරයිද පාප කර්මයක් කරනවාද ඒ ආකාරයටම විඳිනා කියලා කියොත් අර විදියට අපිට බෑ විමුක්තියක් ලබන්න. ඔන්න ඊළඟ බුදුරජාණන් වහන්සේ ඒක සංශෝධනය කරනවා. යථා යථා වේදනීයං අයං පුරිසෝ කම්මං කරෝති තථා තථාස්ස විපාකං පටිසංවේදිස්සති. යම් යම් ආකාරයක විඳිය යුතු ලෙස යම් යම් ආකාරයකට විඳිය යුතු ලෙස යමෙක් කර්මය කරයිද ඒ අනුව විපාකය විඳී. එහි විපාකය විඳී කිව්වොත් ඔන්න එහෙනම් බ්‍රහ්මචර්ය වාසයකට ඉඩක් තියෙනවා, විමුක්තියට ඉඩක් තියෙනවා. ඒක බොහොම සියුම් කාරණයක්. එතනින් අපිට හිතා ගන්න තියෙන්නේ මෙහෙමයි නිගණ්ඨ ධර්මය අනුව ඒ කර්මය කර්මානුරූපව මේ විදිහටම විපාක වෙනවා. ඒ විදිහටම විඳිනේ නඩුවමක් වගේ විඳින්න වෙනවා. නමුත් ධර්මයට අනුව කර්මයයි විපාකයි විපාක කියන වචනය තුළ තියෙන පැසීම කියන අර්ථය. එතකොට ඒක මේ කර්ම වාදී ඇත්ත වශයෙන්ම තියෙන පටිච්චසමුප්පාද ධර්මය තුළ හේතු ප්‍රත්‍ය සම්බන්ධය තුළයි. අන්න ඒ හේතු ප්‍රත්‍ය ඒක නිසාම තමයි මෙතන අර වගේ බරපතල කර්මයක් කළ කෙනෙකුට පවා ජීවිත පරිවර්තනයක් තුලින් ඒ කර්ම වේග ගෙවා දැමිය හැක්කේ. ඊළඟට ඒක ඒ ගෙවා දමන ආකාරය මේ සූත්‍රයේ මෙතෙන්දී බුදුරජාණන් ප්‍රකාශ කරනවා. ඒ කර්මය ගෙවන්න පුළුවන් ditta dhamma vedaniya වශයෙන් උත් දැන් කර්ම විපාක ගැන මේ පිනුතුන් අහලා තියෙනවා. එතම් කර්ම මෙලොවම ගෙවා දමන වැට කියන ditta dhamma vedaniya කියලා. නැවත ඊළඟ ආත්ම භාවයේ වෙන එකට කියනවා උපපජ්ජ වේදනිය කියලා. අපරාපරිය වේදනිය කියලා කියන්නේ අනාගත ඊළඟ ආත්ම ගණනාවක විඳින්න වෙන ඒවාට. ওই විදිහට ප්‍රභේදයක් තියෙනවා ditta dhamma vedaniya, උපපජ්ජ වේදනිය, අපරාපරිය වේදනිය. අන්න අර විපාකේ කතාව කිව්වේ ඒකයි. එතකොට කෙනෙක් අර පාප කර්ම මෙලොවම සුළු වශයෙන් විඳලා බේරෙන්නත් පුළුවන්කම තියෙන බවයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. ඊළඟට ඒක තවත් පැහැදිලි කිරීමට ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කිසි කෙනෙක් සුළු පාප කර්මයක් කළා. එක තැනෙක් සුළු පාප කර්මයක් කළා එයින් නිරයට යනවා. තව තැනෙක් ඒ ප්‍රමාණයම පාප කර්මයක් කළා නිරයට යන්නේ නැහැ, එයින් බේරෙනවා. මෙලොවම සුළු වශයෙන් ගෙවා දාන ditta dhamma vedaniya එක පාප කර්මයේ විපාක ගෙවලා දාලා පරලොවට කිසිවත් පාප කර්ම ඉතුරු කරගන්නේ නැහැ. ඔන්න ඒක ප්‍රහේලිකාවක් වශයෙන් ඉදිරිපත් කරලා ඊළඟට තෝරනවා බුදුරජාණන් වහන්සේ. කවුද ඒ පළවෙනි පුද්ගලයා? යම් කෙනෙක් පාප කර්මයක් කරලා ඒතනත්තාගේ ජීවන චර්යාව ගැන ඊළඟ ප්‍රකාශ කරනවා. ඒතනත්තා අභාවිත කායෝ, අභාවිත සීලෝ, අභාවිත චිත්තෝ, අභාවිත පඤ්ඤෝ. අසංවරාදී වශයෙන් කයත් දියුණු කළා නැහැ. සීලයත් දියුණු කළා නැහැ. සමාධි වශයෙන් සිතත් දියුණු කළා නැහැ. ප්‍රඥාවත් දියුණු කළා නැහැ. අන්න ඒ බඳු පුද්ගලයා සුළු පාප කර්මයක් කළා නිරයට යනවා. දෙවෙනි කී පුද්ගලයා පාප කර්මයක් කළ බවත් නමුත් ඒ තැනැත්තා ඊට පසුව ජීවිත පරිවර්තනයක් තුළින් භාවිත කායෝ, භාවිත සීලෝ, භාවිත චිත්තෝ, භාවිත පඤ්ඤෝ සංවරව හැසිරෙනවා. සීලය දියුණු කරගන්නවා, සමාධිය වඩනවා, ප්‍රඥාව වඩනවා. අන්න ඒ බඳු පුද්ගලයාට අර කර්මය පරිලවට ගෙනියන්නේ මෙලොවම සුළු වශයෙන් කියලා දාමලා ඉතන කෙලවර ගන්නවා. ඔන්න ඊළඟට එන උපමාව. ඔන්න අර සංඝයා වහන්සේලාට ඒක පෙන්눔 කරන්න උපමාව දෙනවා. මහණෙනි මොකද්ද හිතන්නේ? යම් කිසි පුළුණු කැටයක් පොඩි දිය තලියක දමනවා. ඒ දිය තලිය වතුර ඒ ලුණු කැටය නිසා ලුණු රස ගැන්වෙනවද? එසේ ස්වාමීනි. මොකද ඒකට හේතුව? ඒ දිය තලියේ වතුර ටිකයි. ඔන්න ඊළඟට අනිත් පැත්ත දෙන උපමාව. ඒ ලුණු කැටයම, ඒ ප්‍රමාණයේ ලුණු කැටයම ගංගා නම් ගඟේ දිය දිය කරාට පස්සේ ඒ දිය ලුණු රස ගැන්වෙනවද? නැත ස්වාමීනි. මොකද හේතුව? අර දිය කඳ ලොකුයි. අන්න ඒක නිසා තමයි අර මහත්ගත භාවයට, අප්‍රමාණ භාවයට වැටුණු සිතක් තුළ ඒක ආශ්‍රයෙන් ප්‍රකාශ කරනවා. අර ප්‍රමාණ වශයෙන් කරන ලද පාප කර්ම ඒවා රඳන්නේ නැහැ, ඉතිරි වෙන්නේ නැහැ. මෙලොවම සුළු වශයෙන් පෙන්눔 කරලා දීලා එතන කෙලවර වෙනවා. ඔන්නම සත්‍යයට තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් තියෙන සැනසීම, කර්මවාදය තුලින් සැනසීම මේ බොහෝ දෙනා අවුල් කරගෙන අර විදියට ජීවිත පරිවර්තනයක් තුලින් හොඳ මාර්ගයට පිවිසෙන්න පුළුවන් අයත් සමහරට අධෛර්ය වෙන විදියට මේ කර්මවාදය විග්‍රහ කරන නිසා මේක අපි ප්‍රකාශ කළේ. ඊළඟට ඒක එතනින් ඉවර වෙන්නේ නැහැ. තව ඊට වඩා ශක්තිමත් නිලාට තව දේශනාවක් අපි එකට එකතු කරන්න යනවා. ඒක කෙලින්ම අන්න මෛත්‍රී චේතෝ විමුක්තිය පිළිබඳ දේශනාව. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා කෙනෙක් වරදවල වටහා ගන්න ඉඩ නිසා, මහණෙනි මම කියන්නේ නෑ චේතනාවක් සහිතව කරන ලද කර්ම, රැස් කරන ලද කර්ම විපාක නොදී ගෙවෙනවා කියලා. ඒක විපාක දෙන්න ඕන. නමුත් ඒ විපාක දෙන ආකාරය ඊළඟට කරන්න කරන එක ditthadhamma වේදනීය වෙන්න පුළුවන්, උපපජ්ජ වේදනීය වෙන්න පුළුවන්, අපරාපරිය වෙන්න. ඔන්න ඊළඟට කෙලින්ම ප්‍රකාශ කරනවා මේක කාරණේ තේරුම් ගත් ආර්ය ශ්‍රාවකයා. අන්නර කියාපු විදිහට දස අකුසල මාර්ගයෙන් ඉවත් වෙලා දස කුසල පැත්තට වැටිලා සිත වශයෙන් බලනකොට එතෙන්දී ප්‍රකාශ කරන්නේ අර තුන අන්තිමට එන සිත පිළිබඳ කාරණයි. විෂම ලෝභය අතහැරලා, ද්වේෂය අතහැරලා, සම්‍යක් දෘෂ්ටිකව එතන ඉඳලා මෛත්‍රී චේතෝ විමුක්තිය වඩන ආකාරය එක දිශාවක්. මෙත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්‍වා විහෙරති. අප්‍රමාණ අවෛරි මහංගත සිතින් එක දිශාවක් පතුරා පතුරුවා වසන දෙවෙනි දිශාව, තුන්වෙනි දිශාව, හතරවෙනි දිශාව උඩ යට. අර විදියට ඒ සීලවන්තව මේ පුද්ගලයා එහෙම වඩනවා. ඊළඟට මේ පුද්ගලයාම කල්පනා කරන ආකාරය බුදුරජාණන් වහන්සේ දක්වනවා. කලින් මගේ සිත පටුයි, පොඩි සුළුයි මේ පාප කර්මය කරන කාල. නමුත් දැන් මගේ සිත පුළුල්, මහ අප්‍රමාණ. ඒක නිසා අර මං ඒ කර පාප කර්ම මේ මහත් වූ සිතේ රඳන්නේ නැහැ, ඉතිරි වෙන්නේ නැහැ. අන්නේ සැනසීල්ල ඊළඟ ප්‍රකාශ කරනවා. ඒ තුලින් බුදුරජාණන් වහන්සේ යන මෛත්‍රී චේතෝ විමුක්තිය අර කියාපු ප්‍රබල ශක්තිය, පාප කර්මවල විපාක ශක්තිය බිඳින ආකාරය ඒ සූත්‍රයේ විශේෂයෙන්ම ඉදිරිපත් කරලා තියෙනවා. මෙතෙක් අර කියාපු උපමා ආදියටත් වඩා ප්‍රබලන්තින්. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ පුදුම ප්‍රකාශනයක් කරනවා. මහණෙනි මොකද හිතන්නේ? යම්කිසි ළමෙක් කුමාරෝ කියන වචනේ යොදනවා. යම්කිසි ළමෙක් ලදරු කාලේ ඉඳලම මෛත්‍රී චේතෝ විමුක්තිය වඩනවා නම් ඒ ළමයා පාප කර්මයක් කරයිද? මේ සංඝයා වහන්සේ ළඟින් අහන්නේ. නැත ස්වාමී. පාප කර්මයක් නොකරන ඔහු වෙත දුකක් එයිද? මේ සංඝයා වහන්සේලා අහනවා. කොහොමද ස්වාමීනි පාප කර්මයක් නොකරන කෙනාගෙත දුක එන්නේ? ඔන්න එතකොට ඒක පිළිගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මුළු ලෝකයටම, මහණෙනි ස්ත්‍රියක් විසින් හෝ පුරුෂයෙක් විසින් හෝ මෛත්‍රී චේතෝ විමුක්තිය වැඩිය යුතුයි. ස්ත්‍රියක් විසින් හෝ පුරුෂයෙක් විසින් හෝ මේ ශරීරය අරගෙන යන්න බෑ. මේ ශරීරය තබල යන්න ඕන. නමුත් මේ ශරීරය තුළ හිතක් තිබෙනවා. චිත්තාන්තරෝ සිතක් තිබෙනවා. ඒක තේරුම් අරගෙන ඒ සිත උපකාර කරගෙන ඒ අර කියාපු මෙත්තා චේතෝ විමුක්ති පැත්තට හරවලා ඒ මෛත්‍රී චේතෝ විමුක්තිය වැඩුවොත් ඒ වඩන්න ඕනේ මෙන්න මේ අදහසින් කියලා ඉන්නල් දක්වනවා. ඒ තැනත්තා හිතන්න ඕන මම මේ මගේ කර්මානුරූපව ලැබිච්ච කයින් මනම් පාප කර්මයක් මේ ජීවිතය තුල කළා තියෙනවනම් ඒක මෙතනම මං ගෙවලා දානවා. මා පිටිපස්සේ යන්න දෙන්නේ නැහැ. කීන අදහසින් අන්න මෛත්‍රී චේතෝ විමුක්තිය වදිනවා. ඒ වැඩිම තුලින් අන්තිමටම එන්නේ අර ඒකයි අර කලින් කිව්වේ අර හංගෙඩිය උපමාව කිව්වාගේ අර ප්‍රමාණ වශයෙන් කරන ද පාප කර්ම අර සුළු වශයෙන් ගෙවා දාලා එතනම ඉවර වෙනවා. පරලොවට යන්නේ නැහැ. උපපජ්ජ වශයෙන් අපරාපරිය වශයෙන් අන්න ඒ විදිහේ පුදුම සැනසෙල්ලක් එතකොට මෛත්‍රී චේතෝ විමුක්තිය තුල තිබෙන බව අපි අර කලින් ප්‍රකාශ කලාකාරයට මුලින්ම අපි ඒ දූපමා බුදුරජාන් වහන්සේ ඒ දූපමා අතිශයෝක්ති නොවන බව අපි දන්නවා. එතකොට අර තාරක තරුවලට වඩා චන්ද්‍ර ප්‍රභාර දානාදී පින් කම් ඔක්කොම පරදවලා උපදි සම්පatti ගෙන දෙන අපි මේ ලොකුවට ගන්න ඒ දානාදී පින්කම් වලට වඩා ප්‍රබල කුසල් සිතක් මෛත්‍රී චේතෝ විමුක්තිය. උකයි කියන්නේ භාවනාව මෛත්‍රී භාවනාව අනිත් ඔක්කොම චේතෝ විමුක්ති tattvin අර කියාපු එදිනෙදා ආනිසංස පමණක් නෙවෙයි අර කියාපු ප්‍රබල පාප කර්ම පවා කෙනෙක් නිරයට ගෙන යාමට සමත් දේවල් මෙතනම ගෙවලා දමලා බේරන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ කාරණා සම්පින්දණය වෙන තවත් කෙටි දේශනා තියෙනවා. ඇතම් කෙනෙක් ඒ වගේ ප්‍රශ්න කරනවා මේවා ඇත්ත වෙන්න පුළුවන් මෙන්න වෙන්න පුළුවන් දේවල්ද කියලා. නමුත් බුද්ධ වචන හැටියට ගත්තොත් පුදුම හිතෙනවා. මහණින් යම් භික්ෂුවක් අසුරු සනක් අසුරු සන කියන එක මේ පින්නොතුන් දන්නවා ඇතිනේ. ඇඟිලි දෙක එකතු කරලා ගහන අර සද්දේ අසුරු සනක් සා කාලයක් මෛත්‍රී සිත වඩනවනම් යම් භික්ෂුවක් ඒ භික්ෂුව නොසිස් ධානයතිව ජීවත් වෙනවයි කියලා කියන්න පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අවවාදී අනුශාසනය අනුව ජීවත් වෙනවා කෙනෙක් කියලා කියන්න පුළුවන් වෙනවා. රතුන් විසින් දෙන පින්ඩ ආහාරය නිෂ්ඵල නොවන ආකාරයට වඳිනවා කියලා කියන්න පුළුවන්. ඊට වඩා මෛත්‍රී චේතෝ විමුතිය වඩනවා නම් මෛත්‍රී හිත වඩනවා නම් කියනුම කවරේ. ඒ විදිහට අර අසුරු සනක උපමාවකින් දෙනවා මෛත්‍රී චේතෝ විමුතියගේ මෛත්‍රී සිත කාගේ මෛත්‍රී සිත මෙනෙහි කරනවා නම් මෛත්‍රී වඩනවා නම් ඒ වගේ වෙනවා කියලා. ඔන්න ඊළඟට ඒ වගේම තවත් වටිනා සූත්‍ර කෙටියෙන් දක්වනවා. එක තැනක කෙටියෙන් කියතොත් තවත් සූත්‍රයක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මහණෙනි යම් කෙනෙක් උදේවරුේ බත් හැලි 100ක් දන් දෙනවා. මධ්‍යාහන වෙලාවෙත් බත් හැලි 100ක් දන් දෙනවා. හවස් ජාමෙත් බත් හැලි 100ක් දන් දෙනවා. මේ එක්කෙනෙක්. අනිත් එක්කෙනා එතන කියවන වචනයක් ගද්දූහන මත්තම්. ගද්දූහන මත්තම් කියන එක තෝරන්නේ දැන් එළදෙනකගෙන් කිරි දොවිනකොට තනපුඩු අදින සුළු වෙලාවක් තියෙනනේ. එතකොට ඒ කිරි ඒකේ තියෙන කිරි ඇදෙන්න. අන්න ඒ සා වෙලාවක් ඒ සා සුළු වෙලාවක් මෛත්‍රී සිත වැඩනවා නම් උදේවරුේ මධ්‍යාහන වෙලාවේ ඒ තරම් සුළු වෙලාවක් මෛත්‍රී සිත වැඩනවා නම් සවස්වරුේ ඒ තරම් සුළු වෙලාවක් කර කියාපු මෛත්‍රී චේතෝ විමුති tattven සිත වැඩනවා නම් ඒ දෙන්නගෙන් අර දෙවෙනි කී එක්කෙනාගේ අර සියලු කුසලයට අර දාන ආදී වශයෙන් ඇති කරගත්තු කුසල වලට වඩා ප්‍රබල කුසලයක් ඇති කරනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඊට වඩා මෛත්‍රී වඩනවා නම් කොහොමද ඇද්ද කියලා එහෙමත් එතන කියනවා. ගද්දූහන මත්තම්. ඉතින් එතකොට අර බත්හෙලි 300ක් දන් දෙනවටත් වඩා අර තරම් සුළු කාලයක් මෛත්‍රී චේතෝ විමුති tattven සිත පැවැත්වීම ලෝකයාට මෙත් වැඩීම ප්‍රබල පින්කමක් බව එතනින් ප්‍රකාශ වෙනවා. තවත් ඒ වගේ සූත්‍රයක් තියෙනවා. හෙල්ලක උපමාවකින්. මහණෙනි හෙල්ලක් තියෙනවා තුඩ ඉතාමත්ම තියුණු. තියුණු තුඩ ඇති හෙල්ලක් තියෙනවා. පුරුෂයෙක් කියනවා පුද්ගලයෙක් කියනවා මම මේ හෙල්ල ටිකක් ඔය අපි දැන් මේ කාලේ දන්නෝනේ ඔය අභියෝග කරන ඈ අභියෝග කරන පුරුෂයෙක් කියනවා මම මේ හෙල්ලේ තුඩ අල්ලලා මොට කරනවා මේ අල්ලෙන් එහෙම නැත්නම් මිටෙන් මේ හෙල්ලේ තුඩ මොට කරනවා මේක නවනවා අඹරනවා කියලා. මහණෙනි ඒකයි යාට කරන්න පුළුවන් එකක්ද? නෑ ස්වාමීනි මොකද ඒ හෙල්ල තුඩ මම තියුම් අර ඒ පුද්ගලයා අත තුවාල කරගන්න එක විතරයි කියන්නේ දුකටපත් වෙන පාන. අන්න එසේම මහණෙනි යම් කෙනෙක් ඒ මෛත්‍රී චේතෝ විමුතියෙන් ප්‍රබල මෛත්‍රී චේතෝ විමුති සිත් ශක්තිමත් වෙලා සිටිනවා නම් යම් අමනුෂ්‍යෙක් කෙතොත් ඒ තැනැත්තාගේ හිත වික්ෂිප්ත කරන්න යාගේ උත්සාහය නිෂ්ඵල වෙනවා. අන්න අර තියුණු හෙල්ලේ තුඩ මොට කරන්න ගිය පුද්ගලයාට වගේ. අන්න ඒ තරමට එතකොට මෛත්‍රියේ ආනිසංස බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා මෛත්‍රී චේතෝ විමුතිය පිළිබඳව. අපි මේ පැයක් තුළ මේ ඔක්කොම කියන්න ඕන නිසා බොහොම වේගෙන් කිව්වේ මේ පින්නතුන් මේ පමණකින් ඒ මූලික කරුණු ටික තියෙනවා. දැන් බොහෝ දෙනා අහන එකක් තමයි මේ ප්‍රායෝගික එකට දැනට අපි යමක් කියවිලා තිබෙනවා. මෛත්‍රී වැඩිම අපි තේරුම් ගන්න ඕන අපි මේ නානාවිද භාවනා ක්‍රම තිබෙනවා. ඒවා කරපු කට්ටිය අප ළඟට එනවා. විශේෂ හිතන්න නරකයි ඒවා අපතේ ගියයි කියලා. ඒ කරපු දේවල් වල යම් යම් ප්‍රමාණයට ආනිසංස තිබෙනවා. කොයි විදිහට කළා විශේෂයෙන්ම තමගේ හිතට එකඟව නිකන් ආවට ගියාට නෙවෙයි මේ කවුරුවත් කිව්වට පොතේ කිව්වට වගේ නෙවෙයි අවංකවම ඒ විදිහට කරා නම්. නමුත් අන්න අර සරලව වැඩිම වැදගත් බව අපිට පේන්නේ මෙතන විශේෂයෙන් කියවුණානේ අර කුඩා දරුවේ පොඩි ළමේ ලාබාලේ ඉඳලා කාලේ ඉඳලා මෛත්‍රී චේතෝ විමුක්තිය වඩන්නේ කොහොමද? අර විදිහට සංකීර්ණ ක්‍රමයකින් තාම සරලව යන්න පුළුවන්. අර වැඩි සුවපත් වේවා කියන වචන පොඩි එකාට පුරුදු කරොත් හතර දිසාවට වඩන්න. හතර දිසාව ගැන දැනගන්න මනින්න යන්න ඕනේ නෑ. මේ කාලේ ලෝකයා ඔය ගෝලීකරණ ලෝකිය වගේ කෙනෙකුට සලකා ගන්න පුළුවන්. අපිට පෙනෙන දේවට වඩා නොපෙනෙන දේවල් තිබෙනවා. ඉතින් ඒ දිසා වශයෙන් අර පතුරු වල අරිනකොට අර විදියට සීමාවක් නැති අසීමිත හැටියට සක්වලවල් තියෙනවා, ලෝක තියෙනවා, විශ්වය තියෙනවා, ඕනෑම දිසාවකට යන්න කියලා අර එළිය ආලෝකෙ විහිදුවන්න වගේ පොඩි දරුවට පුරුදු කරොත් අන්න පොඩි කාලේ ඉඳලාම එතකොට ඒ දරුවා එහෙම කරනවා නම් පාප කර්ම වලට යොමු වෙන්නේ නැති බවයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒක අනුව අපි අර සරල ක්‍රමයේ ආනිසංස තේරුම් ගන්න ඕන. ඒක එදිනදා ජීවිතේ හැබැයි මේ වචනේ අර්ථවත්ව කරන එකයි එතන වැදගත් වෙන්නේ. මෙතන මේ මෛත්‍රී චේතෝ විමුතිය පමණක් නෙවෙයි අපි මේ මෛත්‍රිය ගැන විශේෂයෙන් කියන නිසා. අර ඒ චේතෝ විමුතිය ගැන කියන හැම අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඒ හා සමානම ආනිසංස තිබෙනවා කියලා ප්‍රකාශ කරනවා. මේ කාලේ වැඩි දෙනා නොදන්න, වැඩි දෙනා පුරුදු නොකරන කරුණා චේතෝ විමුක්තිය, මුදිතා චේතෝ විමුක්තිය, උපේක්ඛා චේතෝ විමුක්තිය. චේතෝ විමුක්ති හතරක් තියෙනවා. එතකොට දැන් මෛත්‍රී සිත මුළු ලෝකෙ පතුරුණා වගේ තමයි කරුණා සිතත් ලෝකෙ පැතිරෙන්නේ. ඒකෙත් අර වගේම ආනිසංස. කරුණාව කියන එක දන්නවනේ. මෛත්‍රිය සාමාන්‍යයෙන් පොදුවේ කාට කාටත් කරුණාව කියන එක විශේෂයෙන් දුකටපත් වූ අය, දුකටපත් වූවකු ආශ්‍රය කරගෙන ඒ ආශ්‍රයෙන් අර හිතවිලි පැතිරවීමයි. ඊළඟ මුදිතාව කියලා කියන්නේ අන්න ඊර්ෂාව වෙනුවට ලෝකයේ පැතිරෙන ඊර්ෂාවයි. ඒ වෙනුවට හදවතින්ම සතුටු වෙනවා තම කෙනෙකුට ලැබිච්ච සතුටු විය හැකි අන්දමින්. යම් කෙනෙකුට ජයග්‍රහණයක් හරි හොඳ දෙයක් හරි දිනුනු වීමක් හරි ඇති වුණා නම් ඒ තැනත් ආරමුණු කරගෙන අර මුදිතාව වඩනවා. ඊර්ෂාව ඉවත් කරලා අනේ කොයිතරම් හොඳ තමන්ට ලැබුණු ලාභයක් හැටියට සලකලා ඒ සිත ඒ විදිහටම වැඩුවොත් මුළු ලෝකය පුරා මුදිතා යන්නේ කොට මුදිතා චේතෝ විමුක්තිය. ඒ හැම එකක් පිළිබඳව කියන්නේ මුදිතා සහගතේන, මෛත්‍රී සහගතේන, මෛත්‍රී සහගත සිතක් තියෙන්න ඕන, කරුණා සහගත සිතක්, මුදිතා සහගත සිතක්, ඊළඟට උපේක්ඛා සහගත. වැඩිහිටියෙකුට තමන්ගේ දරුවන් පිළිබඳව තියෙන වගේ මුළු ලෝකය දිහා බලනකොට ඒ අවස්ථානුකූල උපේක්ෂා වශයෙන්. ඒක ඊටාම ගැඹුරු ගුණයක්. කෙනෙකුට සාමාන්‍ය සලක ගන්න බැරි. අර ඔක්කොම ගුණ වලින් පෝෂණය වෙලා අවසානයේ පදන් වුණු සිත තමයි උපේක්ඛා සිත. ඒකයි මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා සතර බ්‍රහ්ම විහරණය මේ පින්න කවදාවත් අහලා තියෙනවා. බ්‍රහ්ම විහරණය කියලා කිව්වට අපි අන්න අර කියාපු සිල්ලර වශයෙන් ඒවා වැඩිමයි සාමාන්‍යයෙන් අපි අදහස් කරන්නේ. මෙතන අන්න ඉහළම මට්ටමින් අපරිමාණ වශයෙන් විපුලේන මහත්ගතේන අපරිමාණේන ඔය ආදී වචන සඳහන් වෙන විපුල මහත්ගත අප්‍රමාණ ඒ මට්ටමින් වැඩිමේ ආනිසංස පක්ෂය ලෝකයාට කෙසේ වෙතත් තම තමන්ට මේ තරම් තියෙනවා කියලා කෙනෙක් හිතාගත්තු තන්නේ වටිනාකම් මේ ධර්මයේ වටිනාකම් තේරුම් ගන්න පුළුවන් වෙනවා. අර තරම් අර බරපතල කර්ම වල විපාක බින්දලා අර අමනුෂ්‍ය උපද්‍රවත් බින්දලා ඒ විදිහට තමන්ට ජීවිතේ සකසලා ගන්න උපකාර වෙන නිසා බුද්ධ වචනය අනුව මේවා යගේ අපි තේරුම් ගන්නව නම් අන්න අර ඒ තුලින් අර අපි බලාපොරොත්තු වෙන සමාජයේ අර අනිකුත් ප්‍රශ්න සමහර විට බොහෝ දුරට සමනය කර ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම දැන් මේ මෛත්‍රී භාවනාව ගැන තවදුරටත් කියනවා නම් අර එක වචනයක් ඒ වගේම ඉරියව් වශයෙන් මෙතන ප්‍රකාශ කළානේ ඒ ඉරියව් වලදී නිින්ද යනතුරුමත් පුළුවන් කියලා. අර හිත වැඩිමේදී කල්පනාකාරී වෙන්න ඕන. ඒක නිකන් මන්ත්‍රයක් හැටියටම නෙවෙයි හදවතේ හදවතට අණුව ඒ වචනය ඇත්ත වශයෙන්ම කෙනෙකුට අර ඒකටයි අර උපමාව දීලා තියෙන බුදුරජාණන් වහන්සේ මාතා යථානියන් පුත්තන් ආයුසායක පුත්ත මනුලක්කේ බණන් මේ සූත්‍රේ කොයිතරම් පුදුම විදිහට ඒ සංග්‍රහ වෙලා තියෙනද කාරණා ඔක්කොම ප්‍රකාශ කරලා ඉවර වෙලා තර්කානුකූලව තේරුම් ගන්න පුළුවන් ආකාර ප්‍රකාශ කරලා උන්ිනාට භාවමය වශයෙන් හදවතට එකතු වෙන අන්ද මේ උපමාවක් ඒ දීලා තියෙන. එතකොට අන්න ඒක ඒ ටික ඔක්කොම ඒ මෛත්‍රී සූත්‍රයේ පදාර්ථ රාශිය දැන් විටමින් ගැන කියනකොට පදාර්ථ කියන්නේ වෙනම වෙන අර්ථයකින්. නමුත් අපි හිතමු එහෙම ඒ පදාර්ථ රාශිය සුවපත් වේවාගෙන විටමින් පෙත්තර දාගත්තට පස්සේ තමන්ට ප්‍රශ්නයක් නෑ. කවුරු ඇහුවත් වෙන අය නම් මෛත්‍රී වඩන්න හුඟක් වචන පාවිච්චි කරන අය වෙන අය නම් මෛත්‍රී වඩන්නේ තමන්ගෙන් පටන්ගෙන ඉස්සෙල්ල ටික කලක් එක කරලා ඊනාට හිතවතෙක් අල්ලගෙන යාට කරලා ඊනාට මදහතෙක් අල්ලගෙන යයිටත් කරලා පස්සේ විරුද්ධ කාර්යයට කරන ඕනම ක්‍රමයක් කියලා ඒවට ගැටලුව අවශ්‍ය නෑ. මේක ශක්තිමත් කරගත්තොනං අර පොඩි දරුවට අරවා කියන්න ගියොත් එහෙම තරහකාරය ගැන හිතන්නේ කියලා එතන මහා පටලැවිල්ලක් වෙනවා. ඒකයි අපි කියන්නේ මේ කල්යාමිදි මේවා සංකීර්ණත්වයටපත් වෙලා මේ භාවනා ක්‍රම ඒ තුලින් අපේ ජීවිතේ ප්‍රායෝගික වශයෙන් අපේ ජීවිතයට ජීවිතෙන් ඈත් වෙන ගතියක් ඇති වෙලා තිබෙනවා. ඒකයි මේ ඒක සුළු වශයෙන් සැලකන්නේ නැතිව මේ එක වචනය හොයවා කමඨහන කෙටිවීම තුලින් අපට වැඩි කාලයක් ඒ වෙනුවෙන් අර කියාපු යානි කතාය, වත්තු කතාය, ඒ වගේම ආසේවිතාය, භාවිතාය, බහුලී කතාය බහුල වශයෙන් කරන්න අපට අවස්ථාව සැලසෙනවා. එතකොට ඒ විදිහට අපි පුරුදු කරනවා නම් මේක අර සමාජයේ වශයෙන් වගේම තමන්ටත් තමන්ගේ අර කර්ම වේග ගෙවා දැමීමටත් එදිනදා ජීවිතයේ මේ අපි අසහනකාරී නානාවිධ පීඩා වලින් පෙළලා සිටින අයට ඒ වගේම කවුරුත් අහලා තියෙනවා ඒ වේ රෝගී ආදියට පවා මෛත්‍රී භාවනා උපකාර වෙන බව දැන් කාලේ. නමුත් ඒවා গুপ্ত බලයක් නෙවෙයි, මේක ස්වාභාවික වශයෙන් බුදුරජාන් වහන්සේ දක්වන්නේ කර්ම වේග පවා ගෙවා දැමීමට ශක්තිමත් හැකියාවක් ඇති පුදුම චිත්ත තත්වයක් බවයි. අතීතයේ බුද්ධ ධර්මයේ පහළ වෙන්න කලින් ඒ ඍෂිවරු ඔය සතර බ්‍රහ්ම විහරණේ වඩලා තමයි බ්‍රහ්ම ලෝකවල උපන්නේ. බුදුරජාන් වහන්සේ මේ ධර්මයේ ඉදිරිපත් කිරීමේදී ඉදිරිපත් කළ මෛත්‍රී භාවනාව විතර වඩා ශ්‍රේෂ්ඨවන්නේ. මොකද ඒක නිවනට නැඹුරු කළ වැඩිම තුලින් අන්න අනාගාමි තත්වයේ පමණක් නෙවෙයි, තවත් ඕනනම් මෙලොවම ඒ මෛත්‍රී චේතෝ විමුක්තිය ඒ ධානය පාදක කරගෙන විදර්ශනාවලලා අර සත්‍ය සංඥාව ඉවත් කරලා මේක සංස්කාර වශයෙන් සලකලා උතුම් අරහත්ත්වයෙන් මුළු සංසාර දුක කෙලවර කරගන්න පුළුවන් මෙලොවම වශයෙන්. ඒ ටික බැරි වුණොත් පමණයි අනාගාමි වෙලා බ්‍රහ්ම ලෝකෙට යන්නේ. එතකොට අතීතයේ වැඩ වූ ඍෂිවරුන් එපමණකින් පවා කල්ප ගණන් බ්‍රහ්ම ලෝකවල ජීවත් වෙන්න පුළුවන් විදිහේ තත්වයක් චේතෝ විමුති තුලින් ඇති කරගත්ත අතීතයේ ඉඳලා පැවතුණු එකක්. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේකට එකතු කළා බොජ්ජංග ආදී වශයෙන් වැඩිමත් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. මෙත්තා සහගතං සතිදබ්බොජ්ජංගම් භාවේති, මෙත්තා සංගතං ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති වශයෙන් බොජ්ජංග භාවනාවත් මෛත්‍රී කර්මස්ථානය තුලින්ම කරන්න පුළුවන් බවත්, ඒ විදිහට වැඩිමෙන් බෝධිපාක්ෂික ධර්මත් මෛත්‍රී භාවනාව තුලින් මතු කරගෙන අර මාර්ගඵල අවබෝධයෙන් උතුම් අමා මහ නිවන් දක්වාම මෛත්‍රී චේතෝ විමුක්තිය පාද කරගෙන ඒ උතුම් නිර්වාණ ධර්ම සාක්ෂාත් කරන ආකාරය බුදුරජාන් වහන්සේගේ ධර්මය ප්‍රකාශ කළ තිබෙනවා. එතකොට අන්න ඒ තරම් වටිනා භාවනාවක් මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. දැන් ඒක කවුරුත් ඒක කතා කරන නිසා ඒකේ අව탁සියලුට ලක් වෙලා කියන්න පුළුවන් තරමට කවුරුත් ඒක සුළු දෙයක් හැටියට සලකනවා. දැන් මෙතනින් පේනවා ඒක ඉතාමත්ම ප්‍රබල දෙයක් බව, ප්‍රබල ශක්තියක් ඇති භාවනාවක් බව. ඉතින් මේ පින්නතුන්ට මේ අද වගේ දවසක මේ වටිනා දවසේ මේ පින්නතුන් ගෙදර දොරවල් වලින් ඉවත් වෙලා මේ වටිනා ශීලයක් සමාදන් වෙලා අද දවස සතියෙන් සම්පජන්ණයක යුක්තව තම තමන්ගේ කටයුතු කරමින් භාවනාව කරමින් අද මේ අවස්ථාවේ මේ අසූ ධර්ම ශ්‍රවණය උපකාර කරගෙන මේ කියාපු ධර්ම මාර්ගයේ යමි. තමන්ගේ ජීවිතය සාර්ථක වෙන ලෝකයාටත් අර කියාපු විදිහටමයි පී චේතෝ විමුක්තිය තුලින් සහනයක් සලසන්න ශක්තිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරන මේක මේ අසන්නදවන් තම තමන් කරන ලද රකින ලද ශීලය කරන ලද භාවනාව අසන්න ධර්මයේ උපකාරගෙන යකිතා කික්මනි සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදෙන් උතුම් මමා මහණිවනි මේ සංසාර දුක කෙලවර කරගන්න මේ පින්නතුන්ට ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර අවිචේස රකණිතා දක්වා වූ යම් තාක් සත්ව කෙනෙක් ධර්ම ශ්‍රවණය මේ ධර්ම දේශනාමය කළේ ආනුමෝදන් වෙන කැමති නම් ඒ ආනුමෝදන් වීම තුළින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මමා මහණිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා. ඊළඟට මේ ගාථා කියන්නේ එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා ගච්ඡන්තු සම්පදං ආකාශට්ඨා දුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා දුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා දුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය සෝකප්පත්තානි සෝකා හුන්තු සබ්බේ විපායිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය සෝකප්පත්තානි සෝකා හුන්තු සබ්බේ විපායිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය සෝකප්පත්තානි සෝකා හුන්තු සබ්බේ විපායිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාධි යාවනිං පාන පච්චියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සං සමාගමු හෝතු යාවනිං පාන පච්චියා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාවනිං පාන පච්චියා සබ්බි ජීවිතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවස්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අධිවාදන සීලිස නිච්ඡං වද්ධා පචාමිනෝ චත්තාරෝ ධම්මා වද්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති නීරචේ අතෝ නිබ්බාන සම්පති නාතේ සනිච්ඡතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.